ಸಲದಾಹಿನಿ ಸೇವನೈ ಮಗಿ ದಯತ ಸಲದಾಹಿನಿ ಸರನೈ ಸಪತಿನ್ ಸಪ್ಲಿನು ಇವಹಲ್ ದೇರನೈ ಉಪತಿನ್ ಮಾಹಟ ಮೇ ಹೆಮ ಪುರುಮೈ ಮಗಿ ರಗತ ಸಲದಾಹಿನಿ ಸೇವನೈ ಮಗಿ ದಯತ ಸಲದಾಹಿನಿ ಸರನೈ ಸಪತಿನ್ ಸಪ್ಲಿನು ವಸರಕ ಮಾರು ಅತೀತ ಸಿಂಹ ತೇಜಸಿಂಗಲಿ ಬಿಬಿದೆ
ವಸರಕ ಮಾರು ಅತೀತ ಸಿಂಹ ತೇಜಸಿಂಗಲಿ ಬಿಬಿದೆ
ಆಯುಬೋವನ್ ಶುಭ ಸಂಧ್ಯಾವಕ್ ಸುಬರುದು ಪರಿದಿ ಅದಾತ್ ಎಕಸಿ ಹತ್ತರೈ ದಶಮ ಹಾಯ ಪ್ಲಾನೆಟ್ ಎಫ್ ಎಂ ಸಮಗೇನ್ ರಂದೆರನ ಇಂದಿಲ ಇರಿದಾ ಸಂದಲ್ಲ ಲವಪುರಾಪ ಬಲಾಪುರತ್ವ ವಿಸನ ಒಬೇ ನಿವಹನಟ ಮೆಲೆಸೇನ್ ದೆದಸ್ ದಹಾಟೇ ಮೈ ವಿಸಿವೆನ ದಿನಾತ್ ಅಪಿ ಆವಾ ಕಾಲಗುಣ ತತ್ವ ಗ್ಯಾನ ನವಸೀಲಾಂತೆ ಕಾಲಗುಣ ತತ್ವ ಗ್ಯಾನ ಮುಲಿಂ ಕಿಯನವಾನ ಮೇದವಸ್ ಟಿಕೆ ಟಿಕಾಕ್ ಸೀತಲ ಅಧಿಕಾಯ್ ಎಮ ನತ್ತಮ ಬಲಾಪುರತ್ತು ವೆನ ವೇಲಾವಟೈ ಬಲಾಪುರತ್ತು ನುವೆನ ವೇಲಾವಟೈ ಹೆಮ ವೇಲೇಮ ವೆಸ್ಸ ಎದಹಲನ ತತ್ವಯಾಕ್ ತಮೈ ಮೇದವಸ್ ವಲ ಅಪೇ ಮೇ ನವಸೀಲಾಂತೆ ಕಾಲಗುಣ ಗ್ಯಾನ ನಂ ಕಿಯನ್ನ ತಿಯನ್ನೆ ಸೀತಲ ಇತ್ತಿನ ಸಮಹರಕ್ ವೇಲಾವಟು ದೆ ನೆಗಟಿನ್ನ ಹಿತೆನ್ನೆನ್ನ ಹ ವೆಡಟಿಯನೆ ಕದ್ದನ್ ಟಿಕೆ ಟಿಕ ಪ್ರಮಾದ ವೆನ ವೇಕೆ ಏ ವಗೆ ಸಲಕುನುತ್ ಪೆನ್ನನವಾ ಏವನತ್ ಕೊಹಮಾರಿ ಅಮಾರುವೆನ್ ಕಟ್ಟಿಯ ಜೀವಿಕಾವತ್ ಕರಗೆನ ಯಾನ ವೈತಿನ್ ಮೇ ಸೀತ ಕಾಲಗುಣೆಯ ಹರಹ ಕಟ್ಟಿಯಗೆಮ ಲೊಕ್ಕು ಅವಧಾನ್ಯಕ್ ತಿಬಿಚ್ಚ ದವಸಾಕ್ ತಮಾ ಈಯ ದವಸ ಮೈ ಮಾಸ ದಹ ನಮ ವೆನಿದ ಮೆನ ಮೊಕಕ್ವತ್ ಹಿಂದನೆ ಮೇ ರಾಜಕೀಯ ವಿವಾಹ ಮಾಂಗಲ್ಯಕ್ ವೆನುವೆ ಹ್ಯಾರಿ ಮೇಗನ್ ಮೇ ದೆಪ್ಪಲಗೆ ರಾಜಕೀಯ ವಿವಾಹ ಮಾಂಗಲ್ಯ ಈಯ ದವಸೆ ಸೆಂಟ್ ಜೋರ್ಜ್ ದೇವ್ ಮೆದುರೇದಿ ಎಕ್ಸತ್ ರಾಜಧಾನಿಯ ಸೆಂಟ್ ಜೋರ್ಜ್ ದೇವ್ ಮೆದುರೇದಿ ಹರಿ ಅಪೂರ್ವಟೆ ಸಿದ್ಧವುನ ಹರಿಮಚಾಮ್ ವಿವಾಹ ಮಾಂಗಲ್ಯ ಉತ್ಸವ ಕೇಳತ್ಕೆ ಅನುಪುಲುವ ಮೇಗನ್ ಹಿಟಿಯ ಪ್ರಸಿದ್ಧ ರಂಗಡಿ ಶಿಲ್ಪಿನಿಯ ಕೆಹಮನ್ನತ್ತಮ್ಮೆ ರಾಜಕೀಯ ವಿವಾಹ ಮಾಂಗಲ್ಯಕ್ ವೆನುವೆನ್ ಸರಸಿಲ ಹಿಟಿಯ ಹರಿಮಚಾಮ್ ವಿದ್ಯಟ ಮೇ ವಿವಾಹ ಮಾಂಗಲ್ಯ ಸಜೀವಿವ ಲೋಪುರ ವಿಕಾಶಯತ್ ವುನ ಹೆಮಂ ವಗೆ ಹರಿ ಆಸಾವೆನ್ ಪುಲುಪುಲ ಬಲಾಗಿನಿಂದಲಿ ವೆರವೆಲ ಮಹಿತಾನೆ ಹೆಮಂ ವಗೆ ಮೇ ಸಜೀವಿವ ವಿಕಾಶನೆ ವೆಚ್ಚ ಮೇ ವಿವಾಹ ಮಾಂಗಲ್ಯ ನರಂಬನ್ನ ಅತ್ತಿ ಗೊಡಕ್ ದಿನ ಏ ಅತರ ಮಿತಿ ಮೇ ನವಸೀಲಾಂತೇನನ್ ಸೀತಲ ಆವ ಉನ್ನತ್ ಅಪಿ ಅತ್ತಟ ಜೂನಿ ಮಾಸೆ ವೆನಕನ್ ಸೀತಲ ನಿಲವಶ್ಯನ್ ಆರಂಭಕರನ್ನೇ ನೆಹ ಜೂನಿ ಮಾಸೆ ಹೆಮ ಅವೃದ್ಧಕಮ ವಗೆ ಜೂನಿ ಮಾಸೆ ದೆವನೆ ಸಂದುದಟ ತಮಾಯಿ ಸೀತೀರ್ಥ ಪಟಂಗನ್ನೆ ಮೇಕತ್ ಹರಿ ಅಪೂರ್ವಟ ರಾಜಕೀಯ ಪೌಲಟ ಸಂಬಂಧ ವೆನವ ರಜನಿಗೆ ವಿವಾಹ ರಜನಿಗೆ ಉಪಾಂದಿನಿಯ ಅಪ್ರಿಲ್ ಮಾಸೆ ವಿಸಿ ಎಕ್ವೆನಿದಟ ಎದಿಲ ತಿಬುನ ತಪ್ಪಿ ಸಾಮಾನ್ಯನ್ ನಿಲವಶ್ಯನ್ ಹೆಮ ಅವೃದ್ಧಕಮ ಜೂನಿ ಮಾಸೆ ದೆವನಿ ಸಂದುದಟ ತಮಾಯಿ ಮೇ ಉತ್ಸವೇ ಮನೆತ ಉಪಾಂದಿನಿಯ ಸಮರನ್ನೆ ಏ ಸಮರೀಮ ಸಮಗಮ ತಮಾಯಿ ನಿಲವಶ್ಯನ್ ಅಪಿ ಸೀತ ಈರ್ತುವತ್ ನವಸೀಲಾಂತೆ ಆರಂಭ ಕೆರೆನ್ನೆ
ಅಪದಕ ತುರುಳು
ධර්මදාසයන් සමගින් දල්තාවල්පලයි ඒ රාජකීය පවුල කොච්චර කොහොම කිව්වත් මේ රාජකීය පවුලේ එක තැනැත්තියක් ඉන්නවා හරිම ආදරයට පාත්‍ර වෙච්ච ප්‍රින්සස් ඩයනා එහෙම නැත්නම් ඩයනා කුමරිය හරි අපූර්ව චරිතයක් හරිම ලස්සනයි සමහරක් වෙලාවට ස්ටයිල් ලයිකන් එකක් කියලා අපි කියනවා එයාගේ අඳින පළඳින විදිය එහෙම නැත්නම් ජීවත් වෙච්ච විදිය කරපු කියපු දේවල් ගොඩාක් හරිම අපූර්වට මිනිස්සුන්ගේ හිතවල ගැබ් වෙලා තියෙනවා. ගොඩක් දේවල් ගැන කියනවට වඩා කියන්න කැමති යගේ තියෙන මානවත්වය ගැන. ගොඩක් වෙලාවට වොලන්ටියර් වර්ක් එහෙම නැත්නම් ස්වේච්ඡා වැඩවලට එය ගොඩාක් කැප වෙලා වැඩ කරපු චරිතයක්. හුඟක් වෙලාවට මම පුරුදු වෙලා හිටියා හොස්පිටල්ස් වලට රෝහල් වලට යන්න නැත්නම් ඉස්කෝල වලට ගොඩක් තැන් වලට ගිහිල්ලා ඉවර වෙලා ඒගේ කාලය මුදලට වඩා ඒගේ කාලය වැය කරන්න ගොඩක් අමාරු දෙයක් තමයි රාජකීය පවුලක හරි එහෙම නැත්නම් අපි දන්න තරමට ප්‍රසිද්ධ මිනිසුන්ට නැත්තෙම කාලය. හැබැයි මේ අපූර්ව චරිතය ප්‍රින්සස් ඩයනා ගොඩක් සූදානම් වෙලා තිබුණේ වගේම ගොඩක් වෙලාවට හැම තැනකටම ගිහිලා තමන්ගේ කාලය අනුන් වෙනුවෙන් කැප කරන්න පුරුදු පුහුණු වෙලා හිටිය අපූර්ව චරිතයක්. ඇය ගැන කියවෙන එක පත්‍රයක් මම දැක්ක මේ ළඟදී ඒකේ තියෙනවා ඇය සමහරක් වෙලාවට ඇයට ඇගේ පෞද්ගලික ජීවිතයට ඇත්තටම අපි දන්නවා ඇගේ පෞද්ගලික ජීවිතේ ගොඩක් වෙලාවට රහසක් කරගෙන ඉන්න පුළුවන්කමක් තිබුණ නැහැ ඇයට. මොකද මේ මාධ්‍ය ඇයගේ පස්සේ ගිහිල්ලා ඇගේ හැම දෙයක්ම හොර රහසෙන් හරි හොයාගෙන ප්‍රසිද්ධියට පත් කරන්න පුරුදු වෙලා තිබිච්ච හින්දා. කොහොම වුණත් මේ ප්‍රින්සස් ඩයනා ගැන කතා කරනකොට ඇය කියන එක දෙයක් තමයි ඇය වරු ගණන් අයින් අයට කතා කරන්න විතරක් නෙමෙයි සමන් දෙන්නත් පුරුදු වෙලා හිටිය කෙනෙක් කියන එක. ඊටත් අමතරව කියනවා නම් ප්‍රින්සස් ඩයනා හින්දා HIV එහෙම නැත්නම් AIDS ගැන තිබිච්ච මතිමතා එහෙමන්තත්තම් මිනිසුන්ගේ හිතවල තිබිච්ච ඒඩ්ස් ගැන තිබිච්ච එක අදහස් එහෙම වෙනස් වෙන්නත් එක අපූර්ව චරිතයක් තමයි මේ ප්‍රින්සස් ඩයනා. මොකද කියනවා නම් අය 1987 අප්‍රේල් මාසේ ඒඩ්ස් රෝගීන් වෙනුවෙන් රෝහලක් විවෘත කරන්න ගිහින් තිබුණා. මේකෙදි ඒඩ්ස් පැලඳිච්ච රෝගීන් එක්කලා අය අතට අත දෙනවා. කොහොමද? ග්ලව්ස් එකක් දාන්නේ නැතුව, අත්පලඳනාවක් දාන්නේ නැතුව අතට අත දෙනවා. මිනිසුන්ගේ අතරේ මේක හරීම මේ කුතුහලයකට ලක්වෙච්ච කාරණාවකුත් වුණා. මොකද මේ අතට අත දීම එක ඡායාරූපයක් විදියට පුවත්පත්වලත් පළ වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ප්‍රින්සස් ඩයනා හැම නැත්නම් ඩයනා කුමරිය HIV ඒඩ්ස් වැරදිච්ච රෝගීන් එක්කලා කිසිම සැකයකින් බයකින් තොරව අතට අත දීලා කතා කරන එක හැම මිනිසුන්ගේ HIV ගැන ඒඩ්ස් රෝගීන් ගැන තිබිච්ච මතිමත වෙනස් කරන්න එක්තරා ආකාරයක හේතුවකුත් වුණා. ඒ විදිහටම මේ අය ගොඩක් වෙලාවට මං කිව්වා වගේ රෝහල් වලට ගිහිල්ලා කාලය ගෙවන්න පුරුදු වෙලා හිටියා. මේ අතරේ අය තවත් ළමයින් වෙනුවෙන් කාලය වැය කරපු අපූර්ව චරිතයක්. සමහරක් වෙලාවට විශේෂයෙන්ම කියනවා කැන්සර් වළඳන රෝගීන් වෙනුවෙන් අයගේ කරුණාව දයාව ගොඩක් ලැබිලා තියෙනවායි කියලා. අය එක තැනක කියලා තිබුණා මේ රෝගීන් ගොඩක් වෙලාවට ජීවත් වෙයිද නොවේද කියන දන්නේ නැහැ. හැබැයි ජීවත් වෙන කාලයේදී ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ආදරය කරුණාව කියලා. මන්නම් පුද්ගලික විශ්වාස කරනවා ඩයනා කුමරිය. ඒ විදියට රෝගීන්ව බලන්න ගිහිල්ලා ඔවුන් එක්කලා කතා බහ කරලා කලේ ඇගේ ආදරය කරුණාව ඒ රෝගීන්ට ලබා දුන්න එක කියලා. ඒ විතරක්ම නෙමෙයි, ඩයනා කුමරිය කියන්නේ නර්තනයටත් කැමැත්තක් දැක්වුව එක කාන්තාවක්. රෝගීන් වෙනුවෙන් විතරක් නෙමෙයි, තමුන්ගේ කාලයේ නර්තනය වගේ කලා කටයුතු වෙනුවෙන් යොදවපු අපූර්ව චරිතයක් තමයි මේ. මේ හැම දෙයක් පිටිපස්සෙම මම කතා කරන්න උත්සාහ කළේ රාජකීය වුණත් රාජකීයකම පසෙකලා ගැහණියක් විදියට ජීවිතය ගෙවූ අපූර්ව චරිතයක් ගැන. ඩයනා කුමරිය කියනවා මේ හැම දෙයකටම වඩා, එහෙම නැත්නම් කියන්නේ රාජකීය දේවල්, එහෙම නැත්නම් මේ කරන ස්වේච්ඡා වැඩ කටයුතු, මේ හැම දෙයකටම වඩා ඇය ගොඩක් ප්‍රිය වෙලා තියෙන්නේ මව් පදවිය කියන එකට. ඇය ඒ වෙනුවෙන්, එහෙම නැත්නම් මව් පදවිය වෙනුවෙන් ඇයගේ දරුවන් දෙපළත් එක්කලා පුළුවන් හැම වෙලෙම කාලය වැය කරන්න, සමහරක් වෙලාවට පාක්වලට එක්කගෙන යන ඉස්කෝලේ වැඩ කටයුතු කරන්න, මේ නොකි කියු නොකි හැම දෙයක් වෙනුවෙන් මේ කාලය වෙන් කරන්නේ හරිම කැමැත්තෙන් කියලත් ඇය ගැන කතාන්දරයක් තියෙනවා. මේ අතරේ මට හිතෙනවා මේ ඇයගේ චරිතයට ගැලපෙන සින්දුවකුත් අපිට හම්බුණයි කියලා. අපිට ඇත්තටම ජීවිතයේ අපි කොයිතරම් අනුන් වෙනුවෙන් වැය වෙනවද? තමුන් ගෑ වෙනුවෙන් විතරයි නේද අපි වැය වෙන්න උත්සාහ කරන්නේ? අපි සමහරක් වෙලාවට හරි මාත්මාර්ථකමි, සමහරක් විට මේකෙ පිටිපස්සෙ තියෙන්නේ අපි රාජකීය නොවන එක වෙන්න පුළුවන්. මොකද අපි අපේ කුසගින්න වෙනුවෙන් වැඩ කළේ නැත්නම් අපිට ආහාර පාන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් අපිට මොහොතක් තියෙනවද තව එක්කෙනෙක් වෙනුවෙන් වැය වෙන්න, කැප වෙන්න? අහලා බලමු අපි සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතයත්.
සයං සයේ චිත්තං සංයමිසසන්ති
හසේ යන්නේ නොමැත දිස් වන්නේ නොමැත එලි වන්නේ දුර ගමන් යයි තනිව හැසිරේ ඇසත නොපෙනෙන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල් දැනී කම්පිත සිතින් නැගෙමින් මිනිස් මහිමය එලි කරන්නට ඥානදය ලැබ දුන් ඒ උතුම් මිනිසුන් ජීවිතය නම් කිමැයි කියාදන්නේ ඔබයි අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා දිවිය කැප කළ උතුම් මිනිසුනි මිනිස්කම.
අද මිනිසුන්ගේ ජීවිතේ මනුෂ්‍යත්වයට තියෙන තැන මොකද්ද? කිව්වා වගේ සමහරක් වෙලාවට අපි අපේ ජීවිත පස්සේ දුවනවා. අපි අපේ දේවල් කරගන්න උත්සාහ කරනවා. තව කෙනෙක් වෙනුවෙන් වැය වෙන්න, කැප වෙන්න අපිට මොහොතක් නැහැ. හැබැයි රැකියාව වෙනුවෙන් හරි අනිත් කෙනා වෙනුවෙන් වැය වෙන, කැප වෙන කෙනෙකුත් ඉන්නවා. ලංකති දවසක හැමෝටම මේ කට්ටිය වායිපාරම් මතක් වුණා. මොකද ලංකාවේ අපිට නිදහස දෙවැනි වරටත් ලබා දීලා අවුරුදු 9ක් පිරුණා මේ පහුගිය 18 වෙනිදාට. මං කියන්නේ වෙන කවුරු ගැනවත් නෙමෙයි, සෙබළුන් ගැන. තමුන්ගේ ජීවිතය පරදුවට තියලා අනිකාගේ ජීවිතය සුරක්ෂිත කරන්න අපිට සුරක්ෂිත අතක් අද දවසක් ලබා දෙන්න. තමුන්ගේ අද දවස, එහෙම නැත්නම් තමුන්ගේ ඊයේ දවස කැප කරපු මේ සෙබළුන් ගැන මතක් කරලා බලන්න. සමහරක් විට ඔබත් මේ අත්දැකීම් ලැබලා ඇති. යුද්ධය අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ තිබිච්ච එල්ටිටි එකත් එක්කලා තිබිච්ච යුද්ධය දාරුණු කාලයක් තිබුණා. සමහරක් වෙලාවට වැඩට ගියාම ආයේ ගෙදරෙයිද කියලා විශ්වාස නැහැ. ගෙදර එන්න ටිකක් පරක්කු වුණොතින් ගෙදර ඉන්න කට්ටිය බය වෙනවා. සමහරක් වෙලාවට අපි දකින නිවුස් හැමතැනම හැම වෙලේම ඇහෙන්න දකින්න ලැබෙන්නේ බෝම්බයක් පිපිරුණා, මෙච්චර දෙනෙක් මැරුණා, පුංචි ළමයි මෙච්චර දෙනෙක් එන්නේ අතර ඉන්නවා, ඔය වගේ කතන්දර. කොහොමෙන් කොහම හරි ත්‍රස්තවාදයෙන් රට මුදාගත් විජයග්‍රහණයට වසර 9යි. ශ්‍රී ලංකා හමුදාවන් එල්ටිටී ත්‍රස්තවාදයේ යටත්ව පැවති අවසන් බිම් කඩත් ඔවුන්ගෙන් මුදා ගනිමින් ශ්‍රී ලංකාව එකම ධජයක් යටතට පත් කරගත්තේ 2009 මැයි මාසේ 18 වෙනිදා. 2006 ජූලි 21 වෙනිදා ත්‍රිකුණාමලයේ දකුණේ වූ මාරුවේල් සරෝවර දොරටුව වසා දමමින් 30,000 අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්ටිටීය කටයුතු කිරීමත් සමඟ සිවිල් වැසියන් වෙනුවෙන් මාවෙල්ලාරු මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමක් දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර අරගෙන තියෙනවා. ඊටත් පස්සේ 2009 මේ මාසේ 18 වෙනිදා මේ එක කතාවක් විතරයි. මේ අවුරුදු ගාන අතරේ හරියට දුක් විඳ අපේ සෙබළුන් අන්තිමටම හැබැයි 2009 මේ මාසේ 18 වෙනිදා සඳුද දවසක් වෙලා තියෙන්නේ උතුරු පළාතේ එල්ටිටීයට අයත්ව තිබිච්ච අවසන් බිං අඟලත් අරගෙන, ඒ කියන්නේ මුදාගෙන, එහෙම එල්ටිටීයේ ප්‍රාණපේට හිටිය සාමාන්‍ය වැසියන්වත් සුරක්ෂිතව මුදාගෙන ඔවුන්ටත් අපිටත් සුරක්ෂිත වෙච්ච අද දවසක් උරුම කර දුන්නු මේ සෙබළුන්ව. ඉන්දල හිට්ලා හරි අපිට මතක් වෙන එක පැත්තකින් හරිම වාසනාවක්. හැබැයි ඇත්තටම අපිට ඔවුන්ව මතකද? මනුෂ්‍යකම කියන්නේ මං හිතන්නේ සබලෙක් වෙලා මිය ගිහිලා ඉන්නවා නම් ඔවුන්ගේ පවුලට, ඒ දරුවන්ට අපිට පුළුවන් විදියට තවත් සහයෝගය දෙන සහෝදරයෙක්, එහෙම නැත්නම් සහෝදරියක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන එක නෙමේද? ඒ දරුවන්ට සමහරක් වෙලාවට තාත්තා නැත්නම් ඒ තාත්තා දිවිපෙදුවේ අපි වෙනුවෙන්, අපේ දරුවා වෙනුවෙන් අපි කාටද ඒව මතක් වෙන්නේ? අපි කියනවා ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් කියලා. එහෙම ධර්මද්වීපයක මිනිස්සු සමහරක් වෙලාවට ඒ ළමයාගේ තාත්තා නෑනේ, යුද්ධෙන් නැති වුණා, මෙහෙම කියලා හිත හදා ගන්නවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ගුරුවරියක් දෙමව්පිය රැස්වීමකට දරුවෙක්ව ගේන්න කියනකොට දරුවෝ හරි අසරණ වෙනවා. තමන්ගේ තාත්තා හැම යුද්ධෙට ගිහිලා ජීවිතේ නැති වෙච්ච කෙනෙක් හැම ඉන්නව නම් තාත්තා නෑ කියනකොට ටීචර්ස්ලා දන්නේ නෑ මොනා වෙලාද කියලා. ළමයි අසරණ වෙන වෙලාවල් එනවා. තවත් වෙලාවක මම දැකලා තියෙනවා, මම පොඩි අත්තකලක වැඩ කරලා තියෙනවා, අපි අම්මා තාත්තාව අඳින්න කියනවා, පවුල අඳින්න කියනවා. පුංචි ළමයි අම්මව තාත්තව අඳින්නේ, තාත්තව විශේෂයෙන්ම යුද්ධ කාලේ රණවිරුවෙක්, එහෙම නැත්නම් සෙබළෙක්ගේ සොල්දාදුවෙක් ජීවිතේ නැති වුණා නම් උන්ගේ දරුවෝ අම්මා තාත්තව අඳින්න කියනකොට තාත්තා ගැන අඳින්නේ කොහොමද? චූටි මතකයක් විතරයි තියෙන්නේ. හරිම දුක්ඛිතයි නේද? අපිට තියෙන යුතුකමක් මේ වගේ අපි වෙනුවෙන් ජීවිතය වැය කරපු අපි වෙනුවෙන් ජීවිතය කැප කරපු ඒ සොල්දාදුවන් වෙනුවෙන් යමක් කිරීමට නම වසරක් සැමරීම විතරක් නෙමෙයි අපේ යුතුකම. ඔවුන් වෙනුවෙන් යමක් කිරීම ඔබෙත් මගෙත් පුද්ගලිකව, මං කියන්නේ රටක් වශයෙන් නෙමෙයි, ඔබෙත් මගෙත් පුද්ගලික යුතුකමක් තියෙනවා. අපි වෙනුවෙන් ජීවිතය දුන්නු, අපි වෙනුවෙන් සුරක්ෂිත අදක් උදා කරපු දුන්නු ඒ සබල සෑම වෙනුවෙන් යමක් කිරීමට අවදි වෙන්නට මොහොතයි මේ.
ලබන මාසේ කොහොමද එනවනේ?
එතකොට මෙතන වෙපන් එකක් අතේ තියන්නේ අයියා කවුද?
ඒ මම.
ඒ කාලේ කැට්ටේනේ. එතකොට මේ සිංහකොඩි යටින් අයියා කවුද?
උතුරයි හදවතේ අපහීන අයුබෙලි කනේ ඔබ පියකි සුහුරකි මහ පලදී එක හිතකි අහසේ දෙවුරුවකි මෞදර නේරන් පුතකි ඔබ පියකි සුහුරකි මහ පලදී එක හිතකි අහසේ දෙවුරුවකි මෞදර
භික්ෂුන් මමි එහෙමත් නැත්නම් කල් තබා ගන්නට හැකි විදියට සැකසූ නෘත්‍ය ශරීර ගැන ඉතිහාසයේ මුලින්ම අපට අහන්නට ලැබෙන්නේ මිසරයින්. ආදිකාලීන මිසර වැසියෝ තමන්ගේ මියගේ ඥාතීන්ගේ මළල සිරුරු නරක් නොවන විදියට බෙහෙත් වර්ග ගල්වලා කාන්තාරයේ වැලියට හැංගුවා. කාන්තාර වැල්ලේ තිබුණු අධික තාපය නිසා මළ සිරුර දිරාපත් වෙන්න බැරි තරමට විචලනය වුණා. ඒ වායේ ගල්වපු බෙහෙත්වල රසායනික ක්‍රියාකාරීත්වයත් එක්ක එකතු වුණාම මේ මළ සිරුර අවුරුදු 3400 විතර කාලයක් තිස්සේ දිරන්නේ නැතුව ආරක්ෂා වුණා. ඒ විතරක් නෙවෙයි, විශේෂ ඖෂධ වර්ග යොදාගෙන මිසරේ රාජකීයයන් ප්‍රභූන් හා ධනවතුන්ගේ මළ සිරුරුත් මේ මමී බවට පත් කෙරුණා. ඒ මල සිරුර තැන්පත් කරන්න අතිවිශාල සොහොන් ගෘහයන් නිර්මාණය කරනවා. මිසරයේ මමි වගේම ඒ මමි තැන්පත් කළ සොහොන් ගෙවලුත් අදටත් අපට විශ්මයජනක නිර්මාණ. මලවුන් මමි බවට පත් කළේ ආදි මිසර වැසියන් විතරක් නෙවෙයි, යේසුස් වහන්සේගේ සිරුරත් සෙවඳ විලවුන් වල ගල්වල කල්තබාගත් බව බයිබලයේ කියවෙනවලු. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මේ පැණියේ බහා කල්තබාගත්ත කියලා තහනට ලැබෙනවා. ඒ වගේම ඖෂධීය තෙලක් පානය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයත් කතෝලික සාන්තුවරයෙකුගේ නමින් මේ වෙනකොටත් ගෝවේ නගරයේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවලු. හැබැයි හැම තැනකදීම මමි බවට පත් කෙරුණේ, එහෙම නැත්නම් මමීකරණය මොමිෆිකේෂන් කෙරුණේ මිය ගිය අය. එහෙත් ජීවත් වෙලා ඉඳිත්තිම මමියක් බවට පත් වෙන්න කැමති අය ඉන්නවද? ජීවත් වෙලා ඉඳිත්තිම මමියක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි, තමන් විසින්ම තමන්ව මමියක් බවට පත් කරගෙන පණ පිටින් මිහිදන් වෙලා මරණය එනතුරු බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒක අනුන් වෙනුවෙන් කරන කැප කිරීමක්. ඒ පුදුමාකාර කැපකිරීම කරන්නේ ජපානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. මේ අමුතු චාරිත්‍රයට කියන නම තමයි සොකුෂින් බුත්සු. මේ ආගමික චාරිත්‍රය 11 සියවසේ ඉඳන් 19 සියවස දක්වා ජපානයේ හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර තිබුණු ආගමික චාරිත්‍රයක්. මේ ස්වමමීකරණය හරිම අසීරු දෙයක්. පණ පිටින් ඉන්නකොට කෙනෙක්ව මමීකරණය කරන එකත් ඔහුව පණ පිටින් වළලන එකත් හරි අමානුෂික දෙයක් විදියට පෙනුනත් ඔවුන් මේම කරන්නේ උත්තරීතර අරමුණකින්. සාර්ථක විදියට මමියක් බවට පත්වෙන අයව ජපානයේ ජීවමාන බුදුවරයෙක් විදියට සලකලා වන්දනාමාන කරනවා. සදාකාලිකව රැඳී සිටින්න පුළුවන් ජීවමාන බුදුවරයෙක් බවට පත්වලා මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් රැඳී ඉන්න එකත් මතු යම් දවසක මිනිසුන්ට විමුක්තිය ලබා දෙන්නට නැවත ඉපදීමත් තමයි මේ ජීවමාන බුදුවරයෙක් වීමේ අරමුණ. ස්වයං මමීකරණය වෙලා ජීවමාන බුදුවරයෙක් බවට පත්වෙන එක ලේසි පහසු වැඩකුත් නෙවෙයි. ඒකට දුෂ්කර ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. ඒක දින 3000ක දුෂ්කර ක්‍රියාවක්. මේ දුෂ්කර ක්‍රියාවෙන් කරන්නේ තමන්ගේ සිරුර සදාකාලික කෞතුක භාණ්ඩයක් බවට පත්කරන එක. මේ ක්‍රියාවලිය වැදගත්ම කොටස තමයි ආහාර පාලනය. ස්වයං මමීකරණය වෙන පුද්ගලයා මුලින්ම කරන්නේ සියලුම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින එක. එතෙන් පටන් දවස් 1000ක කාලයක් තිස්සේ ඔහු ආහාරයට ගන්නේ තදගතියෙන් යුක්ත ගෙඩි වර්ග සහ පෙරි වර්ග විතරයි. දවස් 1000ක කාලයක් තිස්සේ කිසිම ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නේ නැහැ. ඊට පස්සේ එළඹෙන දවස් 10 ඊටත් වඩා අසීරුයි. මුල් දවස් 1000 තුල ආහාරයට ගත්ත ගෙඩි වර්ගත් ආහාරයට ගන්න එක නවත්තනවා. ඊට පස්සේ ආහාරයට ගන්නේ පයින් ගස්වල හීන් දිගටි කටුත් ගස්වල පොතුත් ගස් මැලියම් වගත් විතරයි. මේ කාල සීමාවට කියන්නේ ගස් ආහාරයට ගන්න කාලය හෙවත් ට්‍රී ඊටින් පීරියඩ් කියලා. දවස් 2000ක් තිස්සේ කරපු දැඩි ආහාර පාලනය නිසා මේ භික්ෂුවගේ ශරීරය වියලෙන පටන් ගන්නවා. විචලනයත් අධික හාමතත් නිසා සිරුරේ නහරවල් පවා වියලෙනවා. දවස් 2000ක් කියන්නේ අවුරුදු 5කට වැඩි කාල සීමාවක්නේ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ආහාර පාලනයක් කිරීම හේතුවෙන් ඒ භික්ෂුවගේ සිරුර තියෙන මේදයත් ජලයත් ක්‍රමක්‍රමයෙන් මුළුමනින්ම ඉවත් වෙනවා. කෙනෙකුගේ මරණයෙන් පස්සේ ශරීරය දිරාපත් කරන්න හේතුවක් මූලිකම ද්‍රව දෙක තමයි මේදේ ද්‍රව දෙක තමයි මේදේ සහ ජලය. ඒ විතරක් නෙවෙයි මේ විදිහේ ආහාර ක්‍රමයකට ශරීරයේ හුරු වීමත් එක්ක ඒ ශරීරයේ බැක්ටීරියා වන්ගේ හා කෘමීන්ගේ බලපෑමට ඔරොත්තු දෙන්නත් හුරු වෙනවා. මේ විදිහට ආහාර පාලනය කළා හාමත් වෙන අතරේම මමීකරණය වෙන භික්ෂූන් විෂ සහිත ගෙඩි වර්ගත් විෂ පැලෑටි වර්ගත් ටිකෙන් ටික කෑමට පටන් ගන්නවා. ඊළඟ දින 17 සිදු කරන්නේ මේ විෂ වර්ගවලට ශරීරයේ හුරු කරන එක. ශරීරයට මේ විෂ වර්ග එකතු කරන්නේ ශරීර තුර ක්‍රියා කරන බැක්ටීරියන්ගේ ක්‍රියාකාරීත්වයත් කෘමීන්ගේ ආකර්ෂණයත් නැති කරන අරමුණින්. උරුෂි ගසේ පොත් වලින් හදාගත්තු ජපන් උරුෂි ඒ වගේ එක විශේෂ විෂ සහිත පානයක්. ශරීරය හාමත් කරන අතරම මමීකරණය වෙන භික්ෂූන් මේ උරුෂි තේ පානය කරනවා. උරුෂි තේ වලින් භික්ෂුව මරණයට කරා ළඟා වීමට ඉක්මන් කරන අතරම බැක්ටීරියා වලත් කෘමීන්ගේ ආකර්ෂණය නැති කරලා දානවා.
කවුද කාටද අද වනන්නේ
භික්ෂුන් ගැන දැන් මේ ස්වයං මමීකරණය කරන භික්ෂූන් තමන්ගේ මමීකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඩයිනිච් බෝ ප්‍රදේශයේ කාලයක් ගත කරනවා. මේ පළාතේ ඇති උල්පතක වතුර ඔවුන් මේ ක්‍රියාවලිය වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ උල්පතේ වතුරවල අධික ආසනික් සාන්ද්‍රණයක් තියෙනවා. මේ ආසනික් ජලය පානය කිරීමනොත් උරුෂිතේ පානය කිරීමෙන් වගේම ශරීරයේ විෂ තැන්පත් කරනවා. මේ විෂ මගිනුත් භික්ෂූන්ගේ මරණය ටිකෙන් ටික ඉක්මන් කරවනවා. මේ තත්ත්වයට කෑම බිම පාලනය කළා ශරීරයේ වියලන අතරේම මේ භික්ෂූන් නිරන්තරවම භාවනා කිරීම මගින් මනසත් සූදානම් කරවනවා. ඊට පස්සේ ඔවුන් පුංචි කාමරයකට හෝ සොහොන් පේකට ඇතුල් වෙනවා. එතන තමයි පණ පිටින් වැළලී යන තැන. මේ සොහොන් ගේ අඩි 20ක් විතර ගැඹුරු වුණත් පළලින් නම් මිනිස් සිරුරකට වඩා ලොකු තැනක් නෙවෙයි. මේ පුංචි සොහොන් ගේ තුල භික්ෂුව පත්මාසනයෙන් හිඳගන්නවා. ඒ අඩි 10ක් 12ක් විතර ගැඹුරින්. එතෙක් පුරවලා තියෙන්නේ ගල් අඟුරු වලින්. භික්ෂුවේ කුටියේ පද්මාසනයෙන් වැඩි වුණාට පස්සේ ඔහු හුස්ම ගන්න උණ බටයක් විතරක් ඉදිරි කළා. ඔහුගේ බැතිමතුන් විසින් මේ කුහරේට ඉහලින් කොටසෙත් ගල් අඟුරු වලින් පුරවනවා. එතන ඉඳලා භික්ෂුවට ආහාර කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙත් දිගටම භාවනාවේ යෙදෙනවා. භාවනාවේ යෙදෙන අතර වරින් වර ඔහුගේ අතේ ගැට ගහලා තියෙන නූලක් ආදරෙන් පිටතින් සවි කරලා තියෙන සීනුව නාද කරනවා. සීනුව නාද කරන්නේ තමන් තවම ජීවතුන් අතර ඉන්න බව පිටතින් අයට දැනුම් දෙන්න. පණ පිටින් මිහිදන් වෙලා භාවනා කරමින් ගත කරන කාලයේ කොතරම්ද කියලා නම් සඳහනක් නැහැ. කොහොම වුණත් සීනුව නාද වීම නැවතුණාම පිටතින් ඉන්නයි දැනගන්නවා භික්ෂුව මිය ගිහින් කියලා. සීනු නාදයෙන් අතර වෙලා භික්ෂුව මිය ගිය බව තහවුරුනාට පස්සේ සොහොන් ගේට උඩින් තවත් ගල් අඟුරු තට්ටුවක් අතුරලා සොහොන් ගේ මුත්‍රා තියනවා. ඊට පස්සේ භික්ෂුවගේ මල සිරුර තවත් දින 1000ක් සොහොනගේ තුල තියෙන ඉඩ හරිනවා. දවස් 1000කට පස්සේ සොහොන්ගේ හෝ මිනී වල ඇතුලේ තියෙන ගල් අඟුරු ඉවත් කරලා මල සිරුර ගොඩ ගන්නවා. මේ මල සිරුර දිරාපත් වෙන්න පටන් අරගෙන අරගන්න නම් ඒක වන්දනාමන් කරන්න සුදුසු එකක් කියලා සැලකෙන්නේ නැහැ. ආගමික වතාවත් කිරීමෙන් පස්සේ පූර්ණ ගෞරවයත් එක්ක මල සිරුර කොටස් භූමි දානය කරනවා. දවස් 3030 කෙරෙනු අසීරු ව්‍යායාම අපතේ ගියා වගේ වෙනවා. ඒත් මලසරුර දිරා නොවන තත්වයෙන් ඉතිරි වෙලා තියෙනවා නම් මෙතෙන් ඉඳන් මේ භික්ෂුව පූජනීයත්වයට පත් වෙනවා. ඔහු එතෙත් පටන් ජීවමාන බුද්ධවරයෙක් විදිහට සැලකෙනවා. මලසරුර දුම්ගස්වල හොඳින් කල් තියාගන්න පුළුවන් විදිහට සූදානම් කරනවා. ඉතාමත් අලංකාර විදිහට කසාවත් අන්දවල රත්තරන්ින් සල්සරවල කාටත් දැක බලාගන්න වන්දනාමාන කරන්න පුළුවන් විදිහට වීදුරු පෙට්ටියක තැම්පත් කරනවා. එහෙම තැම්පත් කරන්න කලින් මල සිරුර ඇස් ඉවත් කරනවා. ඇස් ඉවත් කළාත් මේ ජීවමාන බුදුවරයාට ජීවත් වෙන අයගේ ආත්මේ පවා විනිවිද දකින්න පුළුවන් කියලායි ජපන් ජාතිකයන් විශ්වාස කරන්නේ. වර්තමානයේදී නම් මේ අමුතු චාරිත්‍රය සිද්ධ වෙන්නේ නැති තරම්. ඒත් ක්‍රිස්තු වර්ෂ 1081 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1903 දක්වා කාලය ඇතුළත භික්ෂූන් වහන්සේලා සිය ගණනක් මේ විදිහට ජීවමාන බුද්ධත්වයට පත්වෙන්න දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. ඒ අතරින් තමන්ගේ වෑයම සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ 24 දිනකට විතරයි. ඒ කියන්නේ මේ වෙනකොට මමීකරණය වුණු සිරුරු හමු වෙලා තියෙන්නේ භික්ෂූන් 24 දිනකගේ විතරයි. දැනට වාර්තා තියෙන විදිහට නම් මේ අමුතු ගුප්ත චාරිත්‍රය මුලින්ම අත්හදාබල්ලා තියෙන්නේ 9 වෙනි ශතවර්ෂයේ ජීවත් වුණු කුකායි කියන භික්ෂුව. ඔහුගෙන් පසුව සීවස් 2ක් තිස්සේ මේ වෙනුවෙන් අත්හදා බැලීම් කෙරෙන්නේ නැති 1081 අවුරුද්දේ කුකායි භික්ෂුව අනුගමනය කරමින් ජෝෂින් කියලා තවත් භික්ෂුවක් පණ පිටින් මිහිදන් වෙලා තියෙන බවට සටහන් තියෙනවා. ඔවුන් දෙදෙනාගේම අරමුණ වෙලා තියෙන්නේ මතු යම් දවසක මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවතත් පැමිණීම තමයි. මරණය මුලා කිරීම සදාකාලික භාවනාවක් මගින් ඒ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා. 1903 අවුරුද්දේදී ජපානය තුල මේ සොකුෂින් බුත්සු චාරිත්‍රය නීතියෙන් තහනම් කෙරුණා. සොකුෂින් බුත්සු චාරිත්‍රය දුෂ්කර ක්‍රියාව සාර්ථක වෙලා ජීවමාන බුදුවරුගේ ක්‍රියා තත්වයට පත් වෙලා වැඳුම් පිදුම් ලබන භික්ෂු මමී තවමත් ජපානයේ සමහර විහාරස්ථාන තුල දකින්න පුළුවන්. ඩයිනිචි බෝ නම් ජපන් විහාරස්ථානයේ තවමත් තියෙන ෂින්යෝකායි නැමැති භික්ෂුවගේ මමිය ඒකට උදාහරණයක්. ඔහු මමියක් බවට පත් වෙලා තියෙන්නේ 1783 අවුරුද්දේදී. ඔහුට වයස අවුරුදු 96 මේ වෙනකොටත් ඒ මමිය ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. මේ මමියට අඳවලා තියෙන අලංකාර වස්ත්‍රාභරණ හැම අවුරුදු 10කට වතාවක්ම මාරු කරනවා. එහෙම මාරු කළා ඉවත් කරන වස්ත්‍ර පුංචි පුංචි කෑලි වලට කපලා ඒ කෑලි පුංචි මංජුසාවල තැම්පත් කරලා ප්‍රතිමතුන්ට විකුණනවා. ඒව විකිණෙන්නේ අධික මුදලකට. ඒත් මේ පුංචි මංජුසා වලින් වාසනාව ගෙනේනවා කියලා ජපන් ජාතිකයන් විශ්වාස කරනවා. ඒ මංජුසා වලින් වාසනාව ගෙනේනවාද නැත්ද, මමීකරණය වෙන භික්ෂුව ජීවමාන බුදුරෙප්පහටපත් වෙන්නේ කොහොමද වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔවුන් මේ චාරිත්‍රය සිදු කරන අරමුණ. මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවත ලෝකයට පැමිණෙනවා කියන අරමුණින්, ඒ වගේ පරාර්ථකාමී අරමුණක් වෙනුවෙන් තම ජීවමාන මලසිරුරු බවට පත්වීම පණ පිටින් මිදන්වීම තරම් කැපකිරීමක් කිරීම නම් ඇත්තෙන්ම ගෞරවයට ලක්විය යුතු දෙයක්.
මහේෂ්, මං හිතන්නේ හරි අපූරු කතාවක් කියලා දුන්නේ අපිට. ජීවිතයේ තියෙන කඩේ නැත්තම් පණ පිටීම මිනිදන් වෙලා මමී වෙන්න උත්සාහ කරන කතාවක්. කොහොම වුණත් උපතේ ඉඳලා මරණය දක්වා යන මේ ජීවන ගමන සොහොන් ගත වෙන්න බලාගෙන ඉන්න ඔබ, මම, අපි කොයිතරම් දුරට ජීවිතේ හරි විදිහට ජීවත් වෙනවද? මං හිතන්නේ මේ ලෝකයේ දැන් වෙනකොට ලෝකාන්තිමය කියන දෙයක් අපි අහලා තියෙනවා. මට හිතෙනවා සමහරක් වෙලාවට ලෝකාන්තිමය අත ළඟයි කියලා. හරි අපුරු සින්දුවක් තව හම්බ වුණා. මේක රෝකාන්ත ගුණතිලකයන්ගේ සින්දුවක්. මේකේ තියෙන එක පදයක්, ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි, හිම කඳු දියවෙන ඒ සුසුම් දිනේ ළඟයි, තරු කැට දිලිහෙන ඒ එන දිනේ ළඟයි කියලා තව එක පදයක් තියෙනවා. මේකේ තියෙන ඇත්තටම තියෙනකමයි නැතිකමයි ජීවිතේ අපි අතරේ පොහොසත්කම දුක්පත්කම අතර තියෙන කතන්දරයක් මේක. අප දැස පේනවා, දෙසවන්ද ඇසෙනවා, කුසගින්න මැවෙනවා, රස එමට තියෙනවා, සමහරුන්ට රස එමට තියෙනවා. ඒ වගේම සමහරක් ඉන්නවා ජීවිතේ ඔහේ ගෙවෙන දුගී පැලේ කඳුලේ ලුණුත් නැතේ, කඳුලේවත් ලුණු නැහැලු, වළඳේ මුකුත් නැතේ. මෙන්න මේක අවසානයට කියවෙනවා, මෙලොවේ වසනා අපි හැමෝම මිනිසුන් උතුම්, ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම්, කඳුලක් නවතා සිනහවගෙන දෙමු නම් හැබැහින් යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්. අනිවාර්යෙන් ජීවිතේ අපි කොච්චර දේවල් ගෙනාවත්, කොච්චර දේවල් එකතු කරගත්තත් අපි වෙනුවෙන් මරණයත් එක්කලා මේ සොහොන් ගත වෙනකොට මේ භික්ෂුවත් මුකුත් ගෙනියන්නේ නැහැ. ඔබ මම මොනාද ගෙනියන්නේ? අපි දන්නේම නැතුවයි මරණයට පත් වෙන්නේ. දැනගෙන කල්යල් බලලා මේ භික්ෂුන් මරණය වෙනුවෙන් සූදානම් වෙනවා නම් මේ වගේ නොදැන මරණයට පත් වෙන ඔබ මම මොනා මරණයත් සමග ගෙනියනවද? කිසිවක් නැහැ. එහෙනම් කැප වෙන්න වැය වෙන්න ඔබ වෙනුවෙන් විතරක් නෙමෙයි ඔබේ ළඟ ඉන්න අනෙක් අසල්වැසියා වෙනුවෙන් නොදන්නා මිනිසා වෙනුවෙන් එයයි මනුස්සකම
Langai, e nisa.
කබර රන්දරන අසන්නනි අද දිනට අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙලා වැඩසටහනේ අවසානයේ සන්තුහන් කරන්න තමයි මේ කාලය ලැබිලා තියෙන්නේ. අද වැඩසටහනේ තාක්ෂණික සහාය අපිට ලබා දුන්නා ඉසුරු ජයවර්ධන සමගින් තරිඳු සූර්යකෝන්. ඒ වගේම අද හලදායකත්වය
ෂෝන
සමගින් මම මහේෂි වික්‍රමරත්න නැවතත් ලබන සතියේ විවේකී ඉරිදා නැවතත් රන්දරණ ඉරිදා සඳල සමගින් හමුවන තෙක් ඔබ සැමට සුවදායි සතියක්.
Oh,